ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
හොඳයි, ශ්‍රී ලංකා ක්‍රීඩා පිටිවල උණුසුම් තතුවේ තිස්සා බලන්නයි අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ ගෙවි ගෙනන සතියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මොන වගේ ජාත්‍යන්තර ජයග්‍රහණද ලබාගත්තේ සහ මොන වගේ ආකාරයේ හපන්කම්ද දස්කම්ද දැක්වුවේ කියන කාරණා පිළිබඳව SBS සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අපිත් සමඟ සුපුරුදු විදිහටම රැඳී ඉන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න ශ්‍රී ලංකාවේ සිට. අයබෝවන් සුබ උදෑසන රංගන.
අයබෝවන් මදුර, සුබ උදෑසන.
හොඳයි රංගන, අපි ක්‍රිකට් ක්‍රීඩාව මදකට පැත්තකින් තියලා මුලින්ම පටන් ගමු. මේ මලල ක්‍රීඩාවෙන් සහ අනෙකුත් ක්‍රීඩාවලින් විශේෂයෙන්ම දකුණු ආසියානු ක්‍රීඩාවලින් නිමාවට පත් වුණා බොහොම සාර්ථක විදියට ශ්‍රී ලංකාවට ඓතිහාසික පදක්කම් සටහනක් ලබා දෙමින් ඒ ජයග්‍රහී කණ්ඩායම ශ්‍රී ලංකාවටත් පැමිණියා. අපි කැමති මුලින්ම සාරාංශගත සටහනක් ලබා ගන්නට මෙවර දකුණු ආසියානු ක්‍රීඩාවලියේදී ශ්‍රී ලංකාවේ දස්කම් පිළිබඳව.
මදුර, 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පසුගියදා නේපාලයේ කත්මන්ඩු නුවරදී නිමාවට පත් වුණා. ඒදී ඔබ සඳහන් කළ ආකාරයටම ශ්‍රී ලංකාව සමත් වෙනවා රන් පදක්කම් 40ක් සමගින් සමස්ත පදක්කම් සටහනේ 3 වන ස්ථානය හිමි කරගන්නට. කෙසේ වෙතත් ඉන්දියාව තමයි මෙවරත් ශූරතාව හිමි කරගන්නේ රන් පදක්කම් 174ක් සමගින්. මේදී සඳහන් කරන්නට ඕනේ සත්කාරක නේපාලය රන් පදක්කම් 52ක් සමගින් සමස්ත පදක්කම් සටහනේ 2 වන ස්ථානය හිමි කරගන්නට සමත් වෙනවා. ශ්‍රී ලංකාව රෙදි පදක්කම් 83ක්, ලෝකද පදක්කම් 128ක් සමගින් සමස්ත පදක්කම් 251ක් හිමි කරගන්නටත් මෙවර සමත් වුණා. තරඟාවලියට පෙර ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුණා රන් පදක්කම් 35ක්. ඒ අනුව ඒ බලාපොරොත්තුව ඉටු කරගත් තරඟාවලියක් ලෙස මේ තරඟාවලිය හඳුන්වන්නට හැකියාව තිබෙනවා. මලල ක්‍රීඩාව පැත්තෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් 15ක් හිමි කරගත්තා. ඒ අනුව වසර 28කට පසුව ඉන්දියාව මලල ක්‍රීඩා අංශයෙන් පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකාව සමත් වෙනවා. මේ මලල ක්‍රීඩා අංශයෙන් රන් පදක්කම් 15 අමතරව ශ්‍රී ලංකාව රෙදි පදක්කම් 11ක් සහ ලෝකද පදක්කම් 7ක් සමගින් සමස්ත මලල ක්‍රීඩා පදක්කම් 33ක් මෙවර හිමි කරගන්නටත් සමත් වුණා. අප මදුර 2016 අවසන් වතාවට පැවැත්වුණු තරංගාවලිය පිළිබඳව සංසන්දනය කරනවා නම් එවර ශ්‍රී ලංකාව රන් පදක්කම් 25ක් හිමි කරගන්නට සමත් වුණා. ඒ වගේම 2006 වසරේ අවසන් වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වුණු තරංගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 37ක් සමගින් 3 වන ස්ථානය හිමි කරගත්තා. ඒ වගේම 1991 එවරත් ශ්‍රී ලංකාවේදී තරංගාවලිය පැවැත්වුණේ එවර ශ්‍රී ලංකාව රන් පදක්කම් 44ක් සමගින් සමස්ත පදක්කම් සටහනේ 2 වන ස්ථානය හිමි කරගන්නවා. නමුත් මදුර, ඔබ සඳහන් කළාට මෙවර ශ්‍රී ලංකාව ඉහළ රන් පදක්කම් සංඛ්‍යාවක් හිමි කරගත්තා කියලා. මෙවර සමස්ත රන් පදක්කම් 316ක් පිරිනැමුවා තරංගාවලිය පුරාවට. එම රන් පදක්කම් 316න් තමයි ශ්‍රී ලංකාව පදක්කම් 40ක් හිමි කරගන්නේ. ඒ අනුව මෙවර වැඩි රන් පදක්කම් සංඛ්‍යාවකින් තමයි ශ්‍රී ලංකාව 40ක් දිනා ගන්නට සමත් වන්නේ. ඒ අනුව සමස්තයක් ලෙස අපට 100%ක් සෑහීමකට පත්වන්නට, නැතිනම් 100%ක් සතුටු වන්නට පුළුවන් වාතාවරණයක් නොවේ. ඒ වගේම ඉන්දියාවත් තමන්ගේ පූර්ණ කණ්ඩායම නොවේ මෙවර තරංගාවලියට සහභාගී කරවූයේ. ඔවුන්ගේ බලාපොරොත්තුව 2020 ඔලිම්පික් තරංගාවලිය. ඒ නිසාවෙන් ඔවුන් තමන්ගේ 2 වන පෙළ කණ්ඩායමක් තමයි මෙවර තරංගාවලියට සහභාගී කරවූයේ. කෙසේ වෙතත් ඔවුන් සමත් වනවා රන් පදක්කම් 174ක් හිමි කර ගන්නට. ඒ අතරතුර ශ්‍රී ලංකාව පැත්තෙන් සෑහීමකට පත් විය හැකි එක් අවස්ථාවක් තමයි ඇතැම් මලල ක්‍රීඩා තරඟ ඉසව් සඳහා තරංග සඳහා සහභාගී වීමට නියමිතව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසනීප තත්ත්වයන් නිසාවෙන් සහභාගී නොවූ වටපිටාවක 2 වන පෙළ කණ්ඩායම සමත් වනවා රන් පදක්කම් දිනා දෙන්නට. එයත් අපට යම් ආකාරයකින් සෑහීමකට පත් විය හැකි අවස්ථාවක්. ඒ වගේම බොක්සින් තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකාව වසර 15කට පසුව කිලෝග්‍රෑම් 81 බරපන්තියෙන් රන් පදක්කමක් හිමි කරගන්නවා මෙවර තරංගාවලියේදී. සුවිශේෂිතම ක්‍රීඩකයා බවට පත්වන්නේ මැතිව් අබේසිංහයි. පිහිඩුම් තරඟ ඉසව්වෙන් රන් පදක්කම් 7ක් මෙවර ඔහු හිමි කරගන්නවා. 2016 වසරේදීත් මැතිව් අබේසිංහ රන් පදක්කම් 7ක් හිමි කරගන්නට සමත් වෙනවා. මලල ක්‍රීඩා තරඟ ඉසව්වේ ශ්‍රී ලංකාවේ සුවිශේෂිතම ක්‍රීඩිකාව බවට පත්වන්නේ බිල්ෂි කුමාරසිංහයි. රන් පදක්කම් 3ක් හිමි කරගන්නවා මීටර 400, මීටර 800 සමගින් මීටර 400 සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඇය රන් පදක්කම් හිමි කර දෙන්නට සමත් වෙනවා. කෙසේ වෙතත් මදුර, අපට සෑහීමකට පත්වන්නට නොහැකි අවස්ථාවක් තමයි මෙවර තරංගාවලියේදී සුපුරුදු පරිදිම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නිලධාරීන් සහ බලධාරීන් තමන්ගේ යුතුකම් පැහැර හැරි තරංගාවලියක් ලෙස අපට මෙම තරංගාවලිය හැඳින්වීමට හැකියාව තිබෙනවා. අවම වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හෝටල් පහසුකම් හෝ ලබා දීමට ඔවුන් සමත් වූයේ නැති බවත් සඳහන් කරන්නට ඕනේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ හිතේ ශක්තියෙන් සහ හදවතේ විශ්වාසයෙන් ලබාගත් ජයග්‍රහණයක් ලෙස මේ සමස්ත ජයග්‍රහණයම හඳුන්වා දෙන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම අප නිතර කතා බහට ලක් නොකරන වූෂු සහ තයිකොන්ඩෝ ඉසව්වන්ගෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් හිමිකර ගැනීමත් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. නමුත් මදුර අප හිත රවටා ගන්නට ඕනේ නැහැ. මීළඟ බලාපොරොත්තුව ඔලිම්පික් පදක්කමක් කියලා අප මීළඟට බලාපොරොත්තු විය යුත්තේ 2021 වසරේ පැවැත්වෙන මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අවම වශයෙන් අනුශූරතාව හිමිකර ගැනීමයි. නැතිනම් මේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු මට්ටමේ පදක්කමක් කරා යොමු කරවීමට ඒ සඳහා තමයි මෙතැන් සිට ක්‍රීඩා බලධාරීන් කටයුතු කිරීමට ඔවුන්ගේ වගකීම වී තිබෙන්නේ.
හොඳයි, අපි ඊළඟ අවධානය යොමුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. 2009 වසරෙන් පසුව වසර 10කට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි සංචාරයකට සහභාගී වෙනවා පූර්ණ කණ්ඩායමම. ඒ තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ආරම්භ වුණා මීට දින දෙකකට පෙර. ආතුව ඊයේ දවසේදී නිමාවට පත් වුණේ දෙවන දිනයි. නමුත් අවාසනාවකට මේ දෙවන දිනයත් සම්පූර්ණයෙන්ම ක්‍රීඩා කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. රංගන, අපි කැමති තරගයේ සාරාංශය දැනගන්නට.
යැවීමට හැකියාව ලැබුණේ පන්දු අර 68යි එක් පන්දුවක් පමණයි. ශ්‍රී ලංකාව එහිදී පළමු දිනේ නිමාවට පත් කරන්නේ කඩුලු පහක් දැවී ලකුණු 202ක් ලබා ගනිමින්. ඒ වගේම දෙවන දිනේ නිමාවට පත් වන විට දෙවන දිනේ පුරාවටම යැවීමට හැකියාව ලැබුණේ පන්දු අර 18යි පන්දු 2ක් පමණයි. ශ්‍රී ලංකාව ලකුණු 61ක් ඒ අතරතුරදී ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව දෙවන දිනේ අයහපත් ආලෝක තත්ත්වය නිසාවෙන් තරගයේ නතර කරන විට ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 263ක් ලබාගෙන සිටියා. නොදැවී පන්දුවට පහර දෙන ජනංජේද සිල්වා ලකුණු 72ක් ලබා ගන්නට සමත් වුණා. ඒ වගේම දිමුත් කරුණාරත්න සහ ඖෂධ ප්‍රනාන්දු ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සමදතාවක් ගොඩනගන්නට සමත් වුණා. දිමුත් ලකුණු 59කට දැවී ගියා. ඖෂධ ප්‍රනාන්දු ලකුණු 40ක් ලබා ගන්නට සමත් වුණා. නැවත වතාවක් කුසල් මෙන්ඩිස් අසාර්ථක වුණා. ලකුණු 10ක් පමණයි ලබා ගත්තේ. ඒ වගේම කලකට පසුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කෙරුණු දිනේෂ් චන්දිමාල් ලකුණු 2කට දැවී ගියා. ඔහුව කණ්ඩායමට ඇතුළත් කෙරුණේ කුමන පදනමක් යටතේද යන්න සම්බන්ධයෙන් අපට නම් නිසි වැටහීමක් නැහැ. මදුර සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකා තීරීම් කමිටුව තමයි මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට නියමිතව වන්නේ. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳව අපට යම් ආකාරයකින් සැහැීමකට පත්වන්නට පුළුවන්. ලකුණු 31ක් ලබා ගත්තා. ඔහු පසුගිය කාල සීමාවේදී ඉතාමත්ම හොඳින් තමන්ගේ ශාරීරික ව්‍යායාම් වල නිරත වන ආකාරය අපදුටුවා. ඒ වගේම ඔහුගේ බර මේ වන විට කිලෝග්‍රෑම් 7කින් අඩු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට සමස්තයක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන පරිදි තමන්ගේ ශාරීරික තත්ත්වය හැඩගස්වාගෙන තිබෙන බවත් අපට සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. මේ තරගයට කුසල් ජනිත් පෙරේරා නම් කර නැහැ. මා ඔබට පසුගිය සතියේ සඳහන් කළා මේ වන විට ශ්‍රී ලංකාවේ දක්ෂතම පිතිකරුවා කුසල් ජනිත් පෙරේරා ඔහු නොමැතිව තමයි ශ්‍රී ලංකාව මේ තරගයට පිවිස තිබෙන්නේ. කෙසේ වෙතත් මේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ප්‍රථම ඉනිමේදී යම් කණ්ඩායමක් අවම වශයෙන් ලකුණු 304ක් ලබා ගත යුතුයි. අනෙක් කණ්ඩායමට තර්ජනයක් ලබා දීමට නම් කෙසේ වෙතත් මේ වර්ෂාවෙන් බාධා එල්ලවන තත්ත්වයක් යටතේ අපිට අනාවැකි කල කිරීමට හැකියාවක් නැති බවත් සඳහන් කරන්නට ඕන. ඊයේ දිනේදී විශේෂිත දෙයක් සිදු වුණා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කීප දෙනෙකු පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මුණ ගැසුණා. ඉම්රාන් ඛාන්ගේ නායකත්වයේ යටතේ තමයි ශ්‍රී ලංකාව අවසන් වතාවට පාකිස්තානයේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පරාජයට පත් වුණේ 1991 වසරේදී. එනෝ මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් තමයි මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලධාරීන් සහ ඉම්රාන් ඛාන් මහතා අතර සාකච්ඡාවට බඳුන් වී තිබෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 10කට පසුව පාකිස්තානයට පැමිණීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ස්තුතිය පළ කර තිබෙනවා. ඒ අනුව මෙන්න මේ කරුණු කාරණා යටතේ තමයි මදුර මේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ. අද තරගයේ තුන්වන දිනයයි. මේ ආකාරයෙන් වර්ෂාවෙන් නැතිනම් අයහපත් ආලෝක තත්ත්වයෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවුවහොත් මේ තරගයත් විසදුමකින් තොරව අවසන් වීමේ වැඩි ඉඩක් තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ.
ඒ අතරතුරේදී අපි තවත් සුවිශේෂී කාරණාවකට මුලපරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි SBS සිංහල අඩසරහනේ සතිය ක්‍රීඩා විග්‍රහයෙන් දිගින් දිගටම මේ පිළිබඳව සාකච්ඡා කරමින් පසුව විශේෂයෙන්ම ඉන්දියාවට IPL වැනි තරගාවලියක් තරගකාරී තරගාවලියක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවට ඒ වගේ ප්‍රීමියර් ලීග් තරගාවලියක් පැමිණියහොත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ අනෙකුත් ක්‍රීඩකයන්ට තරඟකාරී රටාවක් ඇතුලේ තමන්ගේ දස්කම් වැඩි දියුණු කරගැනීමට හැකියාවක් ලැබෙනවා කියලා. රංගන අපිට ආරංචියක් එනවා ලබන වසරේදී ලංකන් ප්‍රීමියර් ලීග් තරඟාවලිය ආරම්භ කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කරමින් ඉන්නවා කියලා.
මතර ඔබ සඳහන් කළ ආකාරයටම 2020 වසරේ අගෝස්තු මාසයේදී ලංකන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නියත වශයෙන්ම පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශාමි සිල්වා මහතා පසුගියදා සඳහන් කළා. ඒ අනුව ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වෙනවා එංගලන්තයේ සුවිශේෂී ක්‍රිකට් තරඟාවලියක් පන්දු 100 ක්‍රිකට් තරඟාවලිය. එම තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේදී මේ තරඟාවලිය පැවැත්වීමට තමයි මේ වන විට මූලික සැලසුම් සියල්ලම දියත් කරමින් තිබෙන්නේ. ඒ අනුව ශම්මි සිල්වා මහතා සඳහන් කරන්නේ 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර අතුව ශ්‍රී ලංකාවේදී මේ ආකාරයෙන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීම සෑම ක්‍රීඩකයෙකුටම ඉතාමත්ම වැදගත් තරඟාවලියක් වන බව මේ අතරතුර අපට තවත් ක්‍රිකට් ආශ්‍රිත තොරතුරක් තිබෙනවා මදුර වාර්තා කරන්නට. ඒ තමයි ශ්‍රී ලංකාවේ රංගන හේරත්ව විස්තන් සංගරාව මගින් නම් කර තිබෙනවා පසුගිය දශකයක කාලය තුළ විශ්ව තරඟ රටාවේ දක්ෂතම පඳු යැවීම ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා ලෙස. ඒ තමයි 2014 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නවසීලන්තයට එරෙහිව ඔහු සමත්වනවා ලකුණු 3කට කඩුලු 5ක් බිඳෙලීමට. මේ තමයි දශකයේ දක්ෂතම පඳු යැවීම ලෙස විස්තන් සංගරාව නම් කර තිබෙන්නේ. ඒ වගේම දශකයේ දක්ෂතම පිතිකරුවා ලෙස 2016 ලෝක කුසලාන විශ්ව ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයේදී එංගලන්තයට එරෙහිව දක්ෂ ප්‍රතිහරමේක නිරත වූ කොදෙව් ක්‍රීඩක කාලොස් බැස්වේඩ්ගේ ඉනිම තමයි ඔවුන් නම් කර තිබෙන්නේ හොඳම 2020 ඉනිම ලෙස නිමා වූ දශකයේ. ඒ වගේම ලසිත් මාලිංග පසුගියදා ශ්‍රී ලංකාවේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 6කට කඩුලු 5ක් බිඳෙලීමට සමත් වුණා. මේ පන්දු යවන්නන් අතර වර්ගීකරණයේ සිවුන ස්ථානයට ලබා දීමට තමයි විස්තන් සංගරාව පියවරගෙන තිබෙන්නේ. මෙන්න මේ කරුණු අතරතුර අපට තවත් කාරණාවක් තිබෙනවා මදුර වාර්තා කරන්නට. ඒ තමයි බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එදී ශ්‍රී ලංකාවේ දසුන් ශානක කොමිලා වොරියස් කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. සහභාගී වූ ප්‍රථම තරගයේදීම ඔහු සමත්වනවා පන්දු 31කින් ලකුණු 75ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණයක් තම කණ්ඩායමට ලබා දෙන්නට. එම ඉනිමට 6-5-9 සමගින් 4-5-3 අන්තර්ගත වූ බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් තමන්ගේ කණ්ඩායමට ජයග්‍රහණය ළඟා කර දෙන්නට දසුන් ශානක මේ වන විට සමත් වී තිබෙනවා. මා ඔබට පසුගිය සතිවලදී සඳහන් කළා මදුරේ තමයි දසුන් ශානක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ 2020 නායකත්වයට මේ වන විට යම් ආකාරයකින් තමන්ගේ සුදුසුකම පෙන්වා තිබෙනවා. ලසිත් මාලිංගට අවසන් නිවේදනය ලැබී තිබෙනවා. ඒ තමයි එළබෙන ජනවාරි මාසයේදී ඉන්දියාවේදී පැවැත්වෙන තරඟාවලිය ජයගන්නට සමත් නොවුණහොත් ඔහුගේ නායකත්වය බොහෝ විට ඔහුට අහිමි වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව ඒ අවස්ථාව හිමි වීමට නියමිත වන්නේ දසුන් ශානකටයි. අපි බලමු ඉදිරියේදී දසුන් ශානක සහ මේ ලසිත් මාලිංග අතර තිබෙන තරඟය කොයි ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බලපාවිද කියලා.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිවාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගිවිගෙනන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිත් සමග. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සතියන්තය ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.